විපක්ෂ නායකතුමා තමන්නාසේ ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
නියෝජ කතානායකතුමනි,
අනිත් අයගේ කතා ඔබතුමාට අදාළ කරගන්න එපා.
සිය විශ්‍රාමික දිවිය සැහැල්ලුවෙන් ගත කිරීම සෑම විශ්‍රාමිකයෙකුගේම අරමුණ වෙනවා. කෙසේ නමුත් ඒ සඳහා තමන් විසින් උපයාගත් තමන්ට හිමි විශ්‍රාම වැටුප නිසි පරිදි හිමි නොවීම සහ රජයේ විවිධ ප්‍රතිපත්ති නිසා අද විශ්‍රාමික ප්‍රජාව දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා. එසේ හෙයින් වෘත්තිමය කේවල් කිරීමට අපොහොසත් කණ්ඩායමක් ලෙස හඳුනා ගන්න විශ්‍රාමිකින්ගේ දුක්ගැනවිලි පිළිබඳ සංවේදී වීම අත්‍යවශ්‍ය සමාජ වගකීමක් වෙනවා. මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරලීමු දෙසා පහත සඳහන් ප්‍රශ්න ඉදිරිපත් කරනවා. මෙරට වැඩිහිටි ජනගහනයේ වර්ධනය කොපමණද? එයින් කොපමණ ප්‍රමාණයක් දරිද්‍රතා ඉමෙන් පහළ ආර්ථික පසුබිමක ජීවත් වන්නේද? සෑම වැඩිහිටියෙක්ම යම් හෝ සමාජ ආරක්ෂණ ක්‍රමයක රැකවරණයකට යටත් බවට රජයට සහතික විය හැකිද? එසේ නොවන පිරිසක් සිටීද? වැඩිහිටි ජීවන තත්ත්වය පිළිබඳව විධිමත් සමාජ සමීක්ෂණයක් මෑතකදී සිදු කර තිබේ. විශේෂයෙන්ම අමතක කරන්න කැමති වැඩිහිටියන්ට ඔවුන්ගේ ඖෂධ සහ ගමන් බිමන් සඳහා වැය වෙන වියදම බොහොම අධිකයි. ඒ නිසා සෑම වැඩිහිටියෙක්ම යම් හෝ සමාජ ආරක්ෂණ ක්‍රමයක රැකවරණයකට යටත් කළ හැකි වන්නේ නම් එය ඔවුන්ට වඩාත් උපකාරී වෙනවා. ඒ වගේම එක සහනයක් වෙනවා. අද වන විට මෙරට සමස්ත රාජ්‍ය විශ්‍රාමික ප්‍රජාව කොපමණද? 2024, 2030 සහ 2035 වර්ෂයන්වල පුරෝකථනය කර ඇති සමස්ත විශ්‍රාමික සංඛ්‍යාව හා සමස්ත විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා අවශ්‍ය වන ගෙවීම් වියදම් කොපමණද? රාජ්‍ය විශ්‍රාමිකින් සඳහා ලබා දෙන ජීවන වියදම් දීමනාව ප්‍රමාණවත් බවට රජයේ සෑහීමකට පත්වන්නේද? එම දීමනාව ඉහළ නැංවිය නොහැකිද? විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් 2016 වසරේදී රාජ්‍ය විශ්‍රාමිකින්ට ණය පහසුකම් ලබා ගැනීම ක්‍රමවේදයක් දියත් කෙරුවා. කෙසේ නමුත් විචල්්‍ය පොලී අනුපාත මත මෙම ණය ලබාගත් නිසා බොහෝ විශ්‍රාමිකින් පිරිසක් දැඩි ණයබරතාවයට අසු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇත. එසේනම් මේ ප්‍රශ්නය ගැටලුව විසඳීම සඳහා රජය ලබා දෙන විසඳුම කුමක්ද? ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා පොලී අනුපාතය 15% සිට 7.7% දක්වා අඩු කර තිබෙනවා. එසේම ඇතැම් බැංකු විසින් ඔවුන්ගේ ස්ථාවර තැන්පතු පොලී මත බදු මුදල් අය කරගනු ලබන බවට වාර්තා වෙනවා. ඒ කියන්නේ ලැබුණු පොලියත් අඩු වෙලා ඒ මුළු පොලී ආදායමෙන් 70% යම්කිසි ප්‍රතිශතයකුත් බදු හැටියට කපා ගන්නවා. 5% වැනි ප්‍රමාණයක් මෙම බදු මුදල් යලිත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාගත හැකි බව රජය විසින් සඳහන් කළද එහි පවතින සංකීර්ණ සහ ව්‍යාකූලත්වයේ මත ඒ සඳහා බොහෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අයදුම් නොකරන බවට වාර්තා වෙනවා. මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට වෙනත් පහසු ක්‍රමවේදයක් ඔස්සේ දියත් කළ නොහැකිද? ඒ සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවා? ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු සඳහා යලිත් 15% දක්වා පොලී අනුපාතයක් ලබා දිය නොහැකිද? දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙල යටතේ සේවක අර්ථසාධක අරමුදල රජයේ සුරකුම්පත්වල කර ඇති ආයෝජන සඳහා ගෙවන පොලී ප්‍රතිශතයේ වෙනසක් සිදුව ඇත්ද? ඒ කොපමණද? විශේෂයෙන්ම මම මතක් කරන්නට කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සනස සංවර්ධන බැංකුව විසින් ලබා දෙන ස්ථාවර තැන්පතු පොලී අනුපාතයන් 8.25 මචුරිටි 7.75 මාසික. ලංකා බැංකුව මගින් දැනට ලබා දෙන ස්ථාවර තැන්පතු පොලී අනුපාතය 8.25. මීට පෙර 15% පොලී ප්‍රතිශතයක් ගෙවලා තිබෙනවා. එනිසා විශේෂයෙන්ම යහන්න කැමති ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු සඳහා යලිත් 15% දක්වා පොලී අනුපාතයක් ලබා දිය නොහැක්කේ කුමන හේතුවක් නිසාද? දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙල යටතේ සේවක අර්ථසාධක අරමුදල රජයේ සුරකම්පත්වල කර ඇති ආයෝජන සඳහා ගෙවන පොලී ප්‍රතිශතයේ වෙනසක් සිදු ඇද්ද? ඒ කුපමණද? නොවිසඳී පවතින විශ්‍රාම වැටු විෂමතා අතර 2016-2020 අතර විශ්‍රාම ගනු ලැබුවන්ගේ, ඒ වගේම 2016ට පෙර විශ්‍රාම ගනු ලැබුවන්ගේ හා ගුරු විදුහල්පති සේවයේ වැටුප් වැඩිවීම නොලද විශ්‍රාමික ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් විෂමතා ප්‍රමුඛතව පවතිනවා. මේවාට විසඳුම් ලබා දීම දිගින් දිගටම කල් යන බව පෙනෙන හේන් එතෙක් මොවුන් සඳහා අඩුම ගානේ අන්තර් දීමනාවක් හෝ ගෙවන්නට රජයට බැරි. මම විශේෂයෙන් පොඩි විග්‍රහයක් කරන්නට අවසරය ඉල්ලනවා. විශේෂයෙන්ම 2016-2020 කාලවකවානුව තුළ විශ්‍රාම වැටුප් ප්‍රධාන පත්‍රයේ ගෙවීම් ලබා දුන්න කොටස් දෙකකට 2016-2020, 2017-2020, 2018-2020, 2019-2020 යනාදී වශයෙන්. හැබැයි සභානායකතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත්වුණු හැටියෙම කරපු පළවෙනි දේ තමයි මේ ක්‍රියාදාමය වහාම නැවැත්තුවා. 2020 බලයට පත්වුණු හැටියෙම කරපු දේ. එයින් මේ වන විට 120,000 විශ්‍රාමිකයින් අගතියට පත් වෙලා තිබෙනවා. දහස් ගණනක් මිය ගිහිල්ලා තිබෙනවා. මහා ජාතික අපරාධයක් කරේ. මේක සාපයක්. විශ්‍රාමිකින්ට කරපු සාපයක්. මොකද කිව්වේ? අන්න සුසිල් ප්‍රේමචන්ද ඇමතිතුමා කියනවා ඒකනේ යන්න උනේ කියලා. මට තියෙනවා ප්‍රශ්නයක් අහන්න. මේක ඔබතුමා පෞද්ගලිකව එල්ල කරගෙන නෙමෙයි. ඒව කරනකොට මේ ආණ්ඩු පක්ෂයේ හිටපු කට්ටියයි නිහඬව හිටියේ. ඇයි කතා කරේ නැත්තේ? ඇයි මේකට විරුද්ධව කටයුතු කරේ නැත්තේ? කතා කරන්න. සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමා කියනවා කතා කරන්න ගියහම එතුමා දොට්ට දැම්මයි
කියලා.
මම පැහැදිලිව මේ අවස්ථාවේ අහන්න කැමති. දැන් ඔබට අවස්ථාව තිබෙනවා. දැන් අවස්ථාව තිබෙනවා මේක නිවැරදි කරන්න. ඇයි එසේ නොකරන්නේ? රටේ ආර්ථිකය ස්ථායීකරණයට ලක් වෙලා නම්, ස්ටැබිලයිසේෂන් එක වෙලා නම්, රටේ ආර්ථික පුනර්ජීවයක් නිර්මාණය වෙලා තිබෙනවා නම්, ඇයි මේ විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් මේ යුතුකම ඉෂ්ට කරන්නේ? ඒ වගේම මම පැහැදිලි කරන්න කැමති, විශ්‍රාමික ප්‍රජාව අද දළ වශයෙන් 107ක් ඉන්නවා. 2004දී 96 වැටුපට ඒක ගැලපුවා. 2006 වසරේදී 97 ප්‍රමාණයට ගෙනා. මේ මම මේ ගැලපීම් ගැන කියන්නේ. 2015 ගෙනාවා 2006 ගැලපුමට. 2019 ගෙනාවා 2017 ගැලපුමට. මම මේ කියන්නේ මේ පෙන්ෂන් අනෝමලි එක විශ්‍රාම වැටු විෂමතාවය ඉවත් කරන්නට ගත්තු පියවර. දැන් 480,000 පමණ ඉන්නවා මේ වැටු විෂමතාවෙන් පීඩා විඳින. ඒ අය වෙනුවෙන් රජයේ ලබා දෙන විසඳුම මොකක්ද? මම රජයෙන් ඉල්ලීමක් කරනවා, මේ වැදගත් ප්‍රශ්නෙම් පැනලා යන්න එපා. කරුණාකරලා ඍජු පිළිතුරක් ලබා දෙන්න. තිරසර විශ්‍රාම වැටු ක්‍රමයක් ඇති කිරීම සඳහා රටේ සමස්ත වැඩ කරන ජනතාවම ආවරණය වන සැමට විශ්‍රාම වැඩපිළිවෙලක් ඇති කිරීම අත්‍යවශ්‍ය කරුණක්. දැනට යම් ආකාරයක දායකත්ව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට යෝජිත බව වාර්තා වෙනවා. එහිදී රාජ්‍ය පාර්ශවයෙන් දක්වන දායකත්වය කුමක්ද? සේවක පාර්ශවයෙන් දක්වන දායකත්වය කුමක්ද? යෝජිත ක්‍රමය යටතේ විශ්‍රාමිකයෙකුට උපයාගත හැකි විශ්‍රාම වැටුප් ප්‍රතිශතයේ යම් වෙනසක් සිදුවේද? මොකද ඔබතුමා දන්නා හොඳින් වසර 30ක සේවාවක් ඉෂ්ට සිද්ධ කරොත් සාමාන්‍යයෙන් ඒ විශ්‍රාමික ප්‍රජාවට 85% ක විශ්‍රාම වැටුපක් ගෙවෙනවා. දැන් මේ අලුත් ක්‍රමයේ යටතේ මේ විශ්‍රාම වැටුප් වල කප්පාදුවක් සිදු වෙනවා. කප්පාදුවක් සිදු වෙනවා නම් විශ්‍රාම වැටුප් ප්‍රතිශතයේ වෙනසක් සිදු වෙනවා නම් ඒ කොපමණ ප්‍රමාණයකින්ද? මේ වන විටත් පවතින වැන්දබුහා අනද්දරු විශ්‍රාම වැටුප් අරමුදල අරමුදලක් ලෙස කර්මනාකරණය නොවනෙහි යෝජිත දායකත්ව විශ්‍රාම වැටුප් අරමුදලක් වෙනුවෙන් රජයේ අඛණ්ඩ දායකත්වය ලැබෙන බව සහතික වීමට රජයේ සතු යෝජනා කවරේ. මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ රටේ ලක්ෂ ගණනින් සිටින විශ්‍රාමික ප්‍රජාවගේ උන්නති උදෙසා මේ ඉදිරිපත් කරපු ප්‍රශ්නයට රජයෙන් පිළිතුරු මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි. සභානායකතුමා පිළිතුර 27
පිළිතුර දෙනවා. හෙට දිනේදී පිළිතුර ලබා දෙනවා.
හොඳයි. 27 ප්‍රශ්න අංක 2 ගරුතර පූජ්‍ය අතුරුලිය රතනහිමි.
ගරු සභා කතා නියෝජ්‍ය කතානායකතුමනි, අද ශ්‍රී ලංකාවේ ජීවන වියදම ඉතා ඉහළ මට්ටමක තියෙන බව මම හිතන ඔබ හැම දෙනාම පිළිගන්නවා කියලා. විශේෂයෙන්ම ඉදිනෙදා පරිභෝජනයට ගන්න සෑම එළවලු වර්ගයක්ම රුපියල් 514 මිලක් දක්වා ගිහිලා තියෙනවා. මුංහට කව්පි කුරක්කන් ආදී සියලුම ධාන්‍ය වර්ගවල මිල වැඩි වෙලා තියෙනවා. ඇත්ත වශයෙන් මේ සඳහා තියෙන එකම විසඳුම ලංකාවේ මුංහට කව්පි කුරක්කන් ආදී ධාන්‍ය වර්ග ලංකාව තුල වගා කරන එක. මේක එක් කන්නයකින් විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒ කළ හැකි වන්නේ ගරු කතානායකතුමනි, මම මේ සභාවේ අවධානය යොමු කරන්න කැමතියි. ඒක කරන්න පුළුවන් වෙන්නේ ජනතාව තුළ විශාල බලගැන්වීමක් සිද්ධ කිරීමේ. හමුදාව, පාසල් දරුවෝ, රටේ සාමාන්‍ය පොදු ජනතාව සියලු දෙනාම මහා දැවැන්ත මෙහෙයුමකට ගියොත් දැන් මේ රුපියල් සාමාන්‍යයෙන් හැම එළවලුවක්ම ග්‍රෑම් 100ට මිල කරලා තියෙනවා. ග්‍රෑම් 100ක් රුපියල් 100යි. එතකොට කිලෝවක් රුපියල් 1000ක් බවට පත් වෙනවා. මේක සාමාන්‍ය රජයේ රුපියල් 40,000ක් 50,000ක් වැටුප් ගන්න ගුරුවරුන්ට, ක්ලාක් කෙනෙකුට, සාමාන්‍ය රජයේ රස්සාවක් කරන කෙනෙකුට ඉතාම දුෂ්කර තත්වයකට මුහුණ දීලා තියෙනවා. විශේෂයෙන්ම මධ්‍යම පන්තිය මේ අවස්ථාව වෙන විට තමන්ගේ දරුවන්ට යන්දම් කන්න දීලා තමන් වේලක් නොකා දෙවේලක් නොකා ජීවත් වෙන තත්වයට විශේෂයෙන්ම කොළඹ නාගරික ප්‍රදේශවල පවා පත් වෙලා තියෙනවා. ඒ වගේම මම මේ අවස්ථාවේදී කියන්න කැමති කුසිල් ප්‍රේමජාත මහත්මයා දන්නවා 2022 අපි දෙසැම්බර් ඔක්තෝබර් මාසවල අපි ඔබේසේකරපුර අවට ඒ වෙලාවේ පෞල් සෞඛ්‍ය සේවිකාවක් විසින් අපට දැනුම් දුන්නා මව්වරුන්ට කිරි දෙන්න කිරි නැහැ. ඒ වගේම දරුවන් ඉතාම අඩු බැති දරුවන් උපදිනවා. ඊට පස්සේ අපේ පන්සලේ අපේ දායකයෝ සහ මිනිසුන්ට කතා කරලා අපි මාස දෙකක් අපි එක දිගටම පන්සලෙන් ආහාර ලබා දුන්න පවුල් 100 ගානකට. හැබැයි මේක තනියෙන් පුජ්ජලිකව කරන්න බෑ. රට ඊට පස්සේ 3 බිලියන පටන් ගත්ත ටික ටික සාමාන්‍යකරණයකට පත් වුණා. ඒ අමාරුම කාලේ අපේ පන්සල කේන්ද්‍ර කරගෙන අපි ඒ කටයුතු කරා. සුසිල් ප්‍රේමජයන්ත අමරතුමා දන්නවා විශේෂයෙන්ම මේ 3 වෙනි පෙළ පාසල් කියලා ජාතියක් තියෙනවා. ඒවට යන්නේ දුප්පත් දරුවෝ ජාතියාගම් ભેදයකින් තොරව. මේ පාසල්වල පාසල් යාමේ ප්‍රතිශතය 50%කින් අඩු වෙලා තිබුණා. පොද අවුරුදු 14 ඔන්ලයින් පටන් ගත්තා. ගෙදර ස්මාර්ට් ෆෝන් එකක් නැහැ. ඒ ළමයි කිසිම අධ්‍යාපනයක් ලැබුවේ නැහැ. ඊට පස්සේ ඩ්‍රග්ස් නැත්තම් මත්ද්‍රව්‍යවලට ගියා. මේ මත්ද්‍රව්‍යවලට කොච්චරද කියනවනම් අපියවට ප්‍රදේශවල පවුල් 3000කින් පවුල් 1000ක් මේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා තියෙනවා. ඉතින් මේක ඉතාම බරපතල සදාචාරාත්මක කඩාවැටීමක්, දැවැන්ත දුගීකමක් අපේ සමාජයේ දකින්න හම්බ වෙනවා. ආණ්ඩුව මීට කිසිම අවධානයක් යොමු කරන බව පේන්නේ නැහැ. මොකද ආණ්ඩුවේ වැඩ පිළිවෙල දැන් මිනිසුන්ගෙන් ගිහිල්ලා ඔබතුමන්ලා කියන කතා කරන දේවල් මේ පාර්ලිමේන්තුවේ අපි දුප්පත් ප්‍රදේශ, මේ කොළඹ නගරේ අපි ගත්තොත් දුප්පත් ප්‍රදේශ කියලා ප්‍රදේශ තියෙනවා. සමහරට වර්ග මේ ගෙදර දිගපල්ලා අඩි 8-10 සමාජිකව 7-8 දිනේ ජීවත් වෙනවා. ඒ වගේ බ්ලොක්ස් තියෙනවා, කොටස් තියෙනවා. ඉතින් ඒ ප්‍රදේශයකට ගිහිල්ලා හුවනම් මිනිසු කියයි සමෘද්ධිලාභීන්ගේ ප්‍රශ්නේ කොහොමද විසඳලා තියෙන්නේ. ඒ වගේම දැන් අලුතෙන් හදපු සැලසුම යටතේ වෙච්ච අසාධාරණය විශාල අද මේ මේ පීඩිත සමාජයට යන්න බැරි තරම් ප්‍රශ්නයකට අද මුහුණ දීලා තියෙනවා. එවගේම විශේෂයෙන්ම දිනෙන් දින වැඩි වෙන ආහාර මිල අඩු කරගන්න පුළුවන් එකම ක්‍රමය තමයි රට තුල ආහාර සුලභතාවයක් ඇති කිරීම. ඉතින් ඒක කරන්න ලෝක බැංකුවේ ආධාරවත් වෙන කාගේවත් ඕනේ. දැන් උදාහරණයක් හිතට ගත්තොත් අපි මිනිස්සු පොළඹවන්න යනවා ගෙවතු වගා කරන්න කියලා. අපි ස්වේච්ඡා සංවිධානයක් හැටියට විශේෂයෙන් මාතා ෆවුන්ඩේෂන් එක යටතේ අපි සෑහෙන ප්‍රයත්නයක් දැරුවා. හැබැයි මොකද්ද ඇත්ත తত্ত্বය? කොතරම් උත්සාහ දැරුවත් මිනිස්සු දැන් ගෙවත්ත වගා කර ගැනීම විශේෂයෙන් මිඩන් තීර ප්‍රදේශවල විශේෂම ගොවි කලාපේ ඒ වගේම සමහර තැන්වල අක්කර භාගයක් කාලා තියෙන ගෙවල් පවා ගෙවත්ත වගා කරන්න මොකද හේතුව? විශාල වශයෙන් මේක පාර්ලිමේන්තු විවාදයක් කරා. වඳුරෝ රිලව් දඬුලෙන්නු ආදී සත්තුන්ගේ ප්‍රශ්න. මේක අපට අතහරින්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. අද ආහාර හේනියට ආහාර මිල ඉහළ යාමට වගා නොකිරීම සහ මේ සතුන්ගෙන් වෙන ආබාධ විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේක අපි මීට පෙර කතා කරා. ඒ වගේම පාර්ලිමේන්තුවේ විවාදයක් කරා. පාර්ලිමේන්තුවේ පුස්තකාල පර්යේෂණාංශයට අනුව ලක්ෂ 3ක් ඉඩම් අක්කරවලින් මේ සම්පූර්ණ වගා හානි වලට පත් වෙලයි කියලා වාර්තා කරලා තිබුණා. ඉතින් මේ සඳහා ඊට අවශ්‍ය මිනිසුන් ධෛර්යමත් කිරීම හා දැනුවත් කිරීම අපි කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි මිනිස්සු බලගන්නන මේ වගේ අර්බුදයක් තුළ මිනිසුන්ගේ සහභාගීත්වය කොහොමද අපි ලබාගන්නේ, මිනිසු බලගන්නේ කොහොමද කියලා ඇහුවොත් අපි දේශපාලන කොටා ගැනීමක් මිසක ප්‍රායෝගික වැඩපිළිවෙලක් නැහැ. ඒ වගේම අපි පාර්ලිමේන්තුවේ කතා කරනවා වගේම මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට විපක්ෂයට අපි හැමෝටම දේශපාලන පක්ෂභේදයෙන් තොරව මේ ප්‍රශ්නයට උත්තරයක් හොයන්න අවංක ප්‍රයත්නයක් දරන්න පුළුවන්. ඒකට සමහරලාට ආණ්ඩුව අවශ්‍ය නැහැ. අපි එවැනි දැවැන්ත වැඩපිළිවෙලක් අද කරන්න ඕන. මොකද ඒක ඉතාම බරපතල තත්වයක තියෙන හන්දා. මම මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කීප වරක්ම ඉදිරිපත් කළා තියෙනවා. ඒ සඳහා කිසිම අවධානයක් මේ ආණ්ඩුවේ යොමු කරලා නැහැ. අර ආධාර දෙනවා, මේ සහන ආධාර දෙනවා කියලා අහුවම උත්තර දෙනවා. හැබැයි බිමට ගිහිල්ලා අහුවම ප්‍රශ්න ඉතාම බරපතලයි. ඒ වගේම රටේ සෑම තැනකම වර්ජන රැල්ලක් ඇති වෙලා තියෙනවා. ඒවා දේශපාලන කුමන්ත්‍රණය කියලා අපට අයින් වෙන්න බෑ. මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඇතිලා තියෙන අර්බුදයක් නිසා තමයි කවුරු හරි එකට මූලිකත්වය දෙනවා ඇති, දේශපාලන නායකත්වයක් දෙනවා ඇති. නමුත් ඒ දේශපාලන නායකත්වයේ දෙන්න යම් කිසි බරපතල පසුබිමක් රටේ ඇති වෙලා තියෙනවා. ඒත් ඇත්තටම මිනිසු අමාරුවෙන් ජීවත් වෙන බව අපි තේරුම් ගන්න ඕන. මිනිසුන්ගේ ඉවසීම යම් කිසි සීමාවකට විතරයි තියෙන්නේ. ඒ ඉවසීම ඇත්ත මහජන ව්‍යාපාරයක්, පක්ෂ දේශපාලනයෙන් තොරව බහුජන ව්‍යාපාරයක් මත උනොත් ඊළඟට ඇති වෙන කැරැල්ල ඉතාම දරුණු කැරැල්ලක් ඇති වෙන්න පුළුවන්. ඒක මිනිස්සු ඒවට පෙළ ගැහෙන්නේ දැන් පෙළ ගැහිමින් මිනිස්සු පෙළ ගැහෙන්නේ නැහැ. මිනිසුන්ට එහෙමවත් පණක් කඳක් නැහැ. ඉතින් ඒ නිසා ආණ්ඩුව මේක මර්ධනය කිරීම නෙවෙයි අවශ්‍ය, මේ සඳහා විසඳුමක් කල්පනා කරන්න ඕන කියලා මම කරුණාවෙන් රජෙන් ඉල්ලා හිටනවා. ආණ්ඩුව කරලා තියෙන දැන් උදාහරණයකට ගත්තොත් ආණ්ඩුවට මේ වෙලාවේ වැදගත් ප්‍රශ්න මොනවද? ට්‍රාන්ස්ජෙන්ඩර්ස් අයට රයිට්ස් දෙන එක. ඒක වෙනුවෙන් සුප්‍රීම කෝට් එක ජනාධිපතිවරයාට විවේචනය කරන එක. එයාට තියෙන ප්‍රශ්නේ ඒවා. මේවද ප්‍රශ්න? සමලිංගිකයන්ට අයිතිවාසිකම්ද ප්‍රශ්නේ? ඒවට පණක් දාන එකද ප්‍රශ්නේ? මොනවද මේ කතා කරන්නේ? රටේ මිනිස්සු හිනා වෙනවා. මිනිස්සු විහිළුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා කිසිම හිතපපුවක් නැතුව සාමූහික ආණ්ඩුවක් විදිහට ආණ්ඩුවේ සාමූහික ප්‍රයත්නයක් නැතුව වැඩ කරන තත්ත්වයට අද පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ මොහොතේ රජයට වැදගත් වෙලා තියෙන්නේ රටේ තියෙන ප්‍රශ්න නෙවෙයි, වෙනත් වෙනත් ප්‍රශ්න, වෙනත් වෙනත් කාරණා වෙත තමයි අවධානය යොමු කරලා තියෙන්නේ. අපි විශේෂයෙන්ම රජයට යෝජනා කරලා තියෙනවා මේවට ප්‍රමුඛතාවයක් දීලා. අපි මම අර කලින් කිව්ව වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මේ ඉල්ලා හිටින්නේ දේශපාලන පක්ෂභේදයෙන් තොරව මේ මිනිසුන්ගේ දුකීකම අරබයා විශේෂ සාකච්ඡාවක් එකට රජය මුල් වෙන්න ඕන. කැඳවලා අපිට ස්වතන්ත්‍රව ස්වාධීනව අපිට අපි කැමති. දැන් මම දන්නවා සුනිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා, මම කිව්වම ගිහිල්ලා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා පාසල්වල කිව්වම, මම විපක්ෂේ හිටියත් එතුමා සෑහෙන උත්සාහයක් දැරුවා අපිත් එක්ක එකතු වෙලා මේ ප්‍රශ්නයට කොහොමද උත්තරයක් දෙන්නේ. මම විජේදාස රාජපක්ෂ මහත්මයා අධිකරණ මහත්මයා හැටියට මම විපක්ෂේ හිටියත් මම එතුමට කිව්වා මත්ද්‍රව්‍ය ප්‍රශ්න විශේෂ ප්‍රශ්නයක් බන්ධනාගාර ඇතුලේ අත්හදා බැලීමක් ඉදිරි පුනරුත්ථාපනයක් කරමු කියලා. එතුමා මට ඒකට අවශ්‍ය පහසුකම් ලබා දුන්නා. ඒක සාර්ථකව අපි කළා. නමුත් ඒවා තනි පුජ්‍යලයන් හැටියට රතනහාමුදුරුවන්ට හෝ එක්කෙනෙකුට දෙන්නෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ සමාජයේ බරපතලකම තේරුම් අරගෙන දේශපාලන ભેදවලින් තොරව මේ සඳහා ඉක්මන් සාකච්ඡාවක් අවශ්‍යයි. එහෙම නැත්නම් ඉක්මන් ජනාධිපතිවරණයකින් ජනතාවට තීරණයක් ගන්න අවස්ථාව ලබා දෙන්න අවශ්‍ය වෙනවා. මම විශේෂයෙන්ම ප්‍රශ්න කීපයක් අහලා තිනවා. දැන් පවර්ටි කියන එක යටතේ ලෝකෙ දුප්පත්කම පිළිබඳ වෙබ්සයිට් විමර්ශනය කරාම ලංකාවේ නම top 10 countries වලට දාලා තියෙනවා. මම දන්න මම ඒක පිළිගන්නේ නැහැ. නමුත් එතෙන්ට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මම මේකේ වැරදීමකින් අපේ ළමයා ලියලා තියෙනවා මේ UNESCO කියලා UNICEF ආයතනය කරපු වාර්තාව. ඒක මම අලි නිවැරදි කරලා ලැබුණාත් ඔබතුමාට ලැබෙන්නේ නැත්තේ මම කලින් යොපික වෙන්න පුළුවන්. රට තුල ප්‍රජේ පිළිගන්නවද මේ UNICEF එකේ කියන වාර්තාව? ඒ වාර්තාවට අනුව දැනට තියෙන මම මේක මේ ඔබතුමාට මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. මම මේ වාර්තාව සකස් කරගෙන ආව UNICEF එකෙන් දීපු වාර්තාව. මේක ඉතාම වැදගත් වෙනවා මේ සභාවේ අවධානයට. 3.9 මිලියන් මේ කියන විදිහට. ඒ කියන්නේ මිලියන 4ක්. ඒ කියන්නේ ලක්ෂ 40ක්. සාමාන්‍ය ජනතාව, වැඩිහිටි ජනතාව ආහාර නොමැති තත්වයෙන්, ඒ කියන්නේ කුසගිනිකාර තත්වයෙන් පෙළෙනවා. ඒ වගේම දරුණු විදියට පවුල් 10,000ක් දරුණු විදියට ආහාර අහිමියෙන් පෙළෙනවා. සිවිය කියන වචන පාවිච්චි කරලා තියෙනවා. සිවිය ෆුඩ් ඉන්සිකියුරිටි. ඒ වගේම 130ක් සාමාන්‍ය දරුවෝ පාසල් යන්නේ නැහැ කන්න නැති නිසා. ඒතර මොකද්ද අපි කරන්නේ මේ? මොනවද අපි කතා කරන්නේ? දැන් ජෙන්ඩර් ප්‍රශ්න තියෙන්නේ. සමලිකයේ ප්‍රශ්න විසඳන තියෙන රජයට. මොකද්ද මේ කරන්නේ? ඒ නිසා කරුණා කළා මිනිස්සුන්ට අද ජීවත් වෙන්න විදියක් නැහැ. කාලගුණ විපර්යාස වලින් ගොවිතැනට විශාල හානි වෙනවා. විශේෂයෙන්ම ගොවි කලාපයටත් වඩා දැන් අනිත් පැතිවල පාර්ශ්වවල විශාල හානි සිද්ධ වෙනවා. ඒ නිසා ලෝකයේ ඇති වෙලා තියෙන මේ තත්ත්වයත් රට තුල ඇති වෙලා තියෙන අනාරක්ෂිතත්වයත් තේරුම් අරගෙන මේ සම්බන්ධයෙන් රජය අපි කැමති අපි රට ගැන අපිට හිතට අමාරුයි. රජයේ කුමක් වුවත් ඒක රජයේ නීත්‍යානුකූල ඔබතුමාලා ආණ්ඩුව මොන ප්‍රශ්න තිබුණත් මේ වගේ බරපතල ප්‍රශ්න සම්බන්ධයෙන් හරි එකතුවක් කරන්න මං හිතන්නේ විපක්ෂය වුණත් ඔබතුමාලා හරි වැඩ පිළිලක් තියෙනවා නම් විශේෂයෙන්ම මිනිසුන්ගේ බඩගින්න සම්බන්ධයෙන් මිනිසුන්ගේ දරිද්‍රතාවයේ සම්බන්ධයෙන් හිතප්පපුවක් තියෙන මිනිසු හැටියට මං දන්නේ මේ පාර්ලිමේන්තුවේ දත්ත සංඛ්‍යාලේඛන ඇතුව මේ ප්‍රශ්නය හරියට කතා කරනවද කියලා මං අවසන් කරනවා. මම හිතනවා මේ UNICEF එකේ වාර්තාව ඔබතුමාලා පිළිගන්නවද? ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩවල ඉහළ යාම පිළිබඳ රජයේ යම්කිසි වැඩපිළිවෙළක් හදලා තියෙනවද? මේ සභාව දැනුවත් කරන හැටියට මා ඊටාම ඕනෑකමින් ඉල්ලා සිටින බොහොම ස්තුතිගරු කතානායක.
ගරු අමාත්‍යවරයා.
ගරු කතානායකතුමනි, මේකේ මේ අගමැතිතුමාගෙන් තමයි මේ ප්‍රශ්නේ අහලා තිබුණේ මට. ඒක තමයි මට ඊයේ හැන්දෑවේ තමයි අපිට අමාත්‍යංශයෙන් ලැබුණු දැනට ලැබුණු තොරතුරු අනුව මම මේ පිළිතුරක් දෙනවා. වැඩිමනක් අනිත් අමාත්‍යවරු කරුණු එකතු කරයි. දැන් ඔබ වහන්සේ කියපු ප්‍රශ්නය මේ ආහාර අර්බුදය සහ මිල ගණන් ඉහළ යෑමේ ප්‍රශ්නය, මේක මේ කෙටි කාලීනව හෝ මාසයක් දෙකක් ඇතුළත විසඳන්න පුළුවන් කියලා මම හිතන්නේත් නැහැ. ඒ වගේ කෙටි කාලයක් තුළ ඇති වුණු ප්‍රශ්නකුත් නෙමෙයි. මේක එක වෙලාවක අපේ රටේ ඇති වුණු කොරෝනා වසංගත තත්ත්වය නිසාත්, ඊට පස්සේ අරගල සමය නිසාත්, ඒ වගේම කාබනික පොහොර ප්‍රතිපත්තිය ප්‍රධාන වශයෙන්ම 100%ක් කාබනික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ගිහිලා තමයි මේ ආහාර අර්බුදයට සම්පූර්ණ මුල පුරන්නේ. ඒ අනුව මේ මටත් ඒ වගේම මට මේ වගකීම් පැවරෙනකොට සහල් නිෂ්පාදනයෙන් ගොවින් ඈත් වෙලා හිටියේ. ගොවි හිටියේ ගොවි වීමල නෙමෙයි, විරෝධතාවල මහපාරවල්වල හිටියේ. අපි ක්‍රමානුකූලව රසායනික පොහොර ලබා දීලා කාබනික පොහොරත් ඒ ආකාරයෙන්ම ලබා දෙමින් මේ කටයුත්ත ආරම්භ කරා. ඒ වෙලාව වෙනකොට ගොවින්ට කුඹුරේ සීසාන තෙල් ටිකවත් තිබුණේ නැහැ හාමුදුරනේ. වහන්සේ පිළිගන්න තෙල් ටික තිබුණේ නැහැ. කිසිම ආකාරයක ඒ වැඩ කරගන්න ශක්තියක් තිබුණේ නැති වෙලාවක අපි මේ අභියෝගය බාරගෙන කටයුතු කළා. මේක යම් මට්ටමකට ගෙනල්ලා තියෙනවා. 2022 වර්ෂයේ වෙනකොට ඒ ඇති කරගත්තු තත්ත්වයේ ප්‍රතිඵලයේ විදියට අපේ සහල් අවශ්‍යතාවෙන් 3/1ක් අපි රටහල් කෑවේ. අපි රටින් ගෙනල්ලා මෙට්‍රික් ටන් 24 ලක්ෂයක් විතර අපිට ඕන, 8 ලක්ෂ ගාණක් රටින් ගෙනල්ලා තියෙනවා. ආධාර විදියට වෙනම හම් වෙලා තියෙනවා. එහෙම තත්ත්වයකින් තමයි මේ අභියෝගයට මුහුණ දුන්නේ. ඒ අනුව අපි ක්‍රමානුකූලව මේ පොහොර ටික දීලා, තෙල් ටික දීලා, ඒ වගේම ගොවින්ට අනිත් පහසුකම් ටික ලබා දීලා අද වෙනකොට මම කියන්න කැමතියි 2023 100%ක් අපේ රටේ ජනතාවට අවශ්‍ය සහල් ටික අපි නිෂ්පාදනය කරලා දුන්නා. ඒ වගේම 2024 වර්ෂයේ ඒ කියන්නේ අක්කර ලක්ෂ ගණනක් නියගෙන් විනාශ වෙලා වෙන වෙලාවේ අක්කර ලක්ෂ ගණනක් ගම්මතුනේ විනාශ වෙන වෙලාවෙත් 2024 වර්ෂයේ අපිට අවශ්‍ය සහල් ටික අපේ රටේ නිෂ්පාදනය වෙන විතරක් නෙමෙයි සත්ව ආහාර සඳහාත් මේ සහල් විශාල ප්‍රමාණයක් යොදා ගන්නවා. ඒකත් අපි නීතියෙන් තහනම් වුණත් අපි ඒක එච්චර සැලකිල්ලට ගත්තේ නැහැ. මොකද ඒවත් නැත්තම් ගේන්න වෙන්නේ රටින් ගෙනල්ලා දෙන්න වෙන නිසා අපේ රටේ ජනතාවට විතරක් නෙවෙයි සතුන්ට අවශ්‍ය ආහාර ටිකත් අපි සැලකියුතු මට්ටමින් අපේ ගොවි ජනතාව අපේ කීම විශ්වාස කරලා අපි දින්නු සහනත් ප්‍රයෝජනට අරගෙන ඒ අයගේ කැපවීමත් මත කුඹුරු අස්වද්දන්න පටන් අරගෙන තියෙනවා. දැන් හෙක්ටයාරකකින් ලැබෙන අස්වැනු ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒක අපි ලබා දුන්න අපේ දෙපාර්තමේන්තු අපේ ඉන්න විශේෂඥයෝගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. මම පිළිගන්නවා. තවම කෘෂිකර්ම දෙපාර්තමේන්තු උනත් මේ දෙපාර්තමේන්තු ඒ මට්ටමට සකස් වෙලා නැහැ. ඒගොල්ලත් අයිතිවාසිකම් වැඩ වර්ජන ඉල්ලීම් මේවා තිබුණා වුණාට අනිත් පැත්තෙන් තියෙන කැපවීම මීට වැඩිය වැඩි වෙන්න ඕනේ කියන එක පිළිගන්නවා. නමුත් මේ තියෙන තත්ත්වය තුළ උනත් දැන් අක්කරයකින් ලැබෙන අස්වැන්න වැඩි වෙලා තියෙනවා. අස්වැන්න වැඩි වෙලා තියෙනවා. මේ හානි ටික සිද්ධ වුණේ නැත්තම් කාලගුණයේ වශයෙන් මේ වන විට සහල් අතිරික්තයක්කට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තත්ත්වය තමයි තියෙන්නේ. කොහොම වුණත් අපි මේ කටයුත්ත කරනවා. දැන්ට ගේනවා නම් ගේන්නේ බාස්මති සහ අර කීරි සම්භාව වලට ආදේශක විදියට පොඩි ප්‍රමාණයක් ගේන්න වෙනවා. මොකද සංචාරක ව්‍යාපාර විශාල දියුණුවක් ඇති වෙලා තියෙන නිසා වෙනුත්. ඒ වගේම ඔබ වහන්සේ මේකේ කියලා තිබුණාට කිලෝ එක රුපියල් 500,000 කියලා. ඔව්. සමහර වෙලාවට කැරට් කිලෝ එක රුපියල් 3,000ක් ගියා. ඒ වගේම රුපියල් 150,000ක් අඩු වෙනවා. මේක ඉල්ලුම සහ සැපයීම අතර ක්‍රියාවලියක්. මේක අපිට හරි ලේසි එළිය ඉඳන් විවේචනය කරන්න. හරි ලේසි එළිය ඉඳන් මේකට පත්තරවලට ලියන්න. මාධ්‍යවලට කතා කරන්න ලේසි. නමුත් මේකට ක්‍රමවේදයක් හදාගන්න ගියාම බොහොම අමාරු. මේකට ක්‍රමවේදයක්. ඉතින් ඒ නිසා මම ඔබ වහන්සේටත් ආරාධනා කරන ඕන වෙලාවක ඔබ වහන්සේ ඉල්ලන වෙලාවක අපි දෙන්න සූදානම්. ඔබ වහන්සේත් එක්කත් මේ කණ්ඩායමක් කටයුතු කරන මම ඒක අපි මේ අවතක්සේරු කරන්නේ. ඔබ වහන්සේත් මේ පිළිබඳව යම් උනන්දුවක් දක්වන සාමින් වහන්සේ කෙනෙක් විදියට ඔබ වහන්සේ ඉල්ලන ඕනම වෙලාවක අපි ඒ සඳහා වස්සාව ලබා දෙන්න කැමති. අපි මේ පිළිබඳව විශේෂඥයින් ගොඩාක් ගෙනල්ලා කතා කරා. විශ්වවිද්‍යාලවල කට්ටිය ගෙනල්ලා කතා කරා. බාහිර සමාජ පත්‍රවල ලියන කට්ටිය ගෙනල්ලා කතා කරා. කවුරුත් යම් යම් දේවල් ක්‍රියාත්මක කරන ආකාරයන් විවේචනයන් තිබුණට සාර්ථක ක්‍රියාවලියකට අදහස් දුන්නේ බොහොම සුළු දෙනෙක්. ඉතින් අපි ඒ සියලු අදහස් ප්‍රයෝජනයට ගත්තා. දැන් අද වෙනකොට මම මේ දැනුත් කතා කරලා ඇහුවා හාමුදුරනේ කොහේ හරි එළවලු මිල තියෙනවද කියලා. මම මේ සාමාන්‍ය සිල්ලර කඩේකින් ඇහුමත් රුපියල් 250ට තමයි එළවලු කිලෝ එකක් මේ වෙලාවෙ විකිනේ. එතකොට ගොවියට ලැබෙන්නේ රුපියල් 100 වගේ වෙලාවක්. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි එක පැත්තකින් ගොවියා ශක්තිමත් කරන්න යනකොට පාරිභෝගිකයා අමාරු වෙනවා. පාරිභෝගිකයන්ට සාහන මිලට දෙන්න ගත්තොත් ගොවියායකින් අමාරු වෙනවා. ඒ නිසා මේක බැලන්ස් කරගන්න අපිත් විවිධ උත්සාහයන් දරනවා. අපි දෙපාර්තමේන්තු මේ ඉන්න විශේෂඥ ඔක්කොටම කිව්වා වැඩපිළික් හදන්න කියලා. මේක දේශපාලඥයන්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි සම්පූර්ණ නිදහස දුන්නා. අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදනත් අපි කිව්වා හොයලා දෙන්න. මේකට ක්‍රමවේදයක් හදන්න කියලා. නමුත් ඉතින් මෙතන ගොවින්ගෙත් යම් විනය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මොකද එක සැරයක් මිලේ වැඩිවීමක් ඇති වුණොත් ඊළඟ අවස්ථාවේ ඒ අය දේම වගා කරන්න ඒ අය කටයුතු කරන කොච්චර එපා කිව්වත් ඒක තමයි තත්ත්වේ.
රත්නහාමුදුරනේ
එකක් ඔබතුමා කිව්වා මේ වසවිසෙන්තර ගොවිතැනට තීරණයක් ගත්ත හන්ද තමයි මේක උනේ කියලා. ඒක ගත්තේ ඔබතුමාලගේ ආණ්ඩුව, ඔබතුමාලගේ කැබිනට් එක. බැසිල් රාජපක්ෂ මහත්තයා ඇතුළු 45 දෙනෙක් සභාපති කළා. අපි ආණ්ඩුව හිටියේ නැහැ. ඒකේ චෝදනාව අපට දාලා තිනවා අපි මේ විෂය බාරව හිටිය නිසා. ඔබතුමත් එක්ක අපි දන්නවා, ඔබතුමත් එක්ක අපි වැඩ කරා ඇමතිවරයා ඉන්න කාලේ 2017-18. අපි පොහොර නැත්තුවේ නැහැ. අපිට උපදෙස් දුන්නෙත් නැහැ. පොහොර නවත්තපු එක ඔබතුමාලට ආණ්ඩුවේ සල්ලි නැති හන්ද ගත්ත වල්බూరు තීරණයක්. ඒකට අපිත් පටලවලා වෙනම එකක් කරනවා. ඔය ඔබතුමා කියන ප්‍රශ්නේ මම පිළිගන්නවා. ඒ කියන්නේ අපිට අමාරු 2022 හුඟක් අමාරු කාලයක් තිබුණා. ඒක පියමන් කරන්න ඔබතුමාලා සාමූහිකව ගත්ත ප්‍රයත්න අපි අගේ නොකරනව නෙවෙයි. ඒ වෙලාවේ රජයක් විදියට ඒ ගත්ත තීරණ ඒ කෙටි කාලය තුළ අපි අගේ කරන රට අස්ථාවර නොවි. නමුත් අද ඔබතුමා කිව්වා මේ දැන් ධාන්‍ය අරගෙන බලන්න ඔබතුමා. මුං ඇට කව්පි කුරක්කන් කිසිම එකක් රුපියල් 800 මෙහෙන් ගන්න බෑ. ඇයි උංගට වන්න බැරි මේ රටේ? ඔබතුමාට මතකයි කහගෙන කියද්දි. හොඳයි.
මේ සඳහා තියෙන වැඩපිළිවෙල් පිළිබඳව අපි ඉදිරිපත් කරාම ඔබ වහන්සේ නැවත ඕනනම් මම උත්තර දෙන්න. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඒක තමයි අපි කිව්වේ අපිට පළවෙනි අභියෝගය තිබුණේ වී වලට. ඒ කියන්නේ බත් ටික. ඔබවහන්සේට මතක ඇති කිව්වා මාධ්‍යවලත් ගියා විශේෂඥයොත් කිව්වා කෘෂිකර්මයේ රුපියල් 518 හාල් කිලෝයක් කන්න වේ කියලා. හම්බන්තොට ගිහිල්ලා බෙන්ස් කාර් වලින් මෙහේ කොළඹට හාල් වී අරගෙන ආවා රුපියල් 200ට විතර. එහෙම යුගයක තමයි අපි මේ වගකීම් බාර ගන්න. එක පෝරණයක් ගේන්න අපිට සල්ලි තිබුණේ නැහැ. එක පෝරණයක් ගේන්න සල්ලි තිබුණේ නැහැ. පළවෙනි වතාවට ඉන්දියාවෙන් පෝරණ ඉන්දියාව ණය යෝජනා ක්‍රමය යටතේ අපි පෝරණයක් ගෙන්න ගත්තේ ඕමාන් වලින්. ඒකටත් මේ ඉන්න දේශපාලන ව්‍යාපාරයේ සමහර කට්ටිය මම ඔබතුමාලට චෝදනාව ගේන්න සමහර කට්ටිය කඩාකප්පල් කරන්න ඇහුවා ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක කොහමද ඕමාන් පෝරවලට පාවිච්චි කරන්න කියලා මේ එක දේශපාලන පක්ෂයක අද මේ බොහොම කතා කරන කට්ටියගේ ඉන්දියාවෙන් ප්‍රශ්න කරන්න ගත්තා. සාමාන්‍ය සම්ප්‍රදායට පිටින් ගිහිල්ලා ඕමාන් පෝර අපි ගෙනාවේ ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකේ. එහෙමයි මේ වැඩේ පටන් ගත්තේ අමාරුවේ. අපි එහෙම තමයි මඩ පෝර ටික නොමිල දීලා සුළු ගොවීන්ට පෝර සහනාධාර දීලා අඩු කළා ඒ ආණ්ඩුව අමාරු තත්ත්වකින් මේ තත්ත්වයට ගෙනා. හැබැයි එදා මිලට අද බඩු ගන්න වෙනවා කියනවනම් ඒක බොරුවක්. එතකොට තිබුණේ ඩොලර් එක රුපියල් 100 ගණන් 200 තිබුණේ. ඊට පස්සේ මේ 300 ගණන් වලට ගියා ගිහිල්ලා අපි තාම හිතනවනම් අර පර්ණ මිලටම ආහාර ටික ගන්න පුළුවන් ඒ ටික කියලා ඒක මං හිතන්නේ නැහැ සිද්ධ වෙයි කියලා. හැබැයි අපි මේ ගොවියත් ආරක්ෂා කරගෙන පාරිභෝගිකයත් ආරක්ෂා කරන්න ඕන. අපි කිව්වා පළමෙනි සහල් අභියෝගය අපි ජයග්‍රහණය කළා දිනවා. දැන් අපි ඊළඟට දැන් සැලසුම් කළා තියෙන ඔබ වහන්සේ කිව්වාගේ මුං ඇට සහ අනිකුත් වගාවන් පිළිබඳව අපි අවධානය යොමු කළා තියෙනවා. මේ වන විට අපි මේ කන්නේම අතරමැදි කන්නේ. ඒ කියන්නේ අපි කන්න තුනක් වගා කරන වැඩසටහන ආරම්භ කරන ඒ සඳහා අපි මූල්‍ය ප්‍රතිපාදන මෙන් කළා දීලා තියෙනවා. මේ මූලිකම අවශ්‍යතාවය ගොවින්ගේ ඉල්ලීම තියෙන බීජ ටික නොමිල දෙන්න කියලා මුං ඇට ටික අපි ඒක එක්කෝ නොමිලේ අපි උත්සාහයක් දරන බැරි මොනොත් 150 සහනාධාරයෙන් හරි අපි මේ රටට අවශ්‍ය මුං ඇට ප්‍රමාණය පිළිබඳව තක්සේරුවක් කළා. ඒකට අවශ්‍ය මුළු භූමි ප්‍රමාණය වගා කරන්න මේ ඊළඟ මාසය ඇතුළත ඒ සහනය අපි ලබා දෙනවා. එතකොට අපි ආපදාවක් නොවුනොත් මොකද මේ මුං ඇට වගාව ඔබ වහන්සේ දන්නවා මුං ඇට කවපි කියන ඒවාට වැස්ස වැඩි වුණත් අමාරු. වැස්ස නැති වුණත් අමාරු. ඒ වගේම දිලිර රෝග එන්න ඉඩ තියෙනවා. එහෙම නොවුනොත් එහෙම අපිට හානියක් නොවෙන්න කියන ප්‍රාර්ථනාව මගේ තියෙන්නේ. අපි සහලින් ස්වයං පෝෂිත වුණා වගේම මුං ඇට වලින් ස්වයං පෝෂිත වෙන වර්ෂයක් බවට මේක පත් කරනවා. ඒකට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සම්පූර්ණ මම මේ ගිය සතිය වෙනකොට ගොවි බාරාර මුදල තිබෙන සල්ලි ගොවින් බාරාර මුදල සල්ලි වලින් අපි අනුමැතියක් අරගෙන මේ ගොවි ජනතාව වෙනුවෙන් ලබා දෙන්න කටයුතු කරා. ඒ ආකාරයෙන්ම කවුරු හරි අනෙකුත් වගාවන් අතුරු කන්නේ තුන්වෙනි කන්නේ වගා කරන්න ඉන්නවනම් අපි ඇයට ඒ සහනය ලබා දෙන්න කටයුතු කරනවා. ඊට අතිරේකව ගෙවතු වගාව අපි ප්‍රසිද්ධ නොකර වුණාට ඒකට අවශ්‍ය ගෙවතු ලක්ෂ 3ක් හදන මේ වැඩපිළිවෙළට මේ වෙන විටත් ඒ ආධාර දීගෙන යනවා. ගම්මට්ටමේ ඒක ක්‍රමානුකූලව ක්‍රියාත්මක වෙනවා. අර මෙතෙක් තිබුණ ඒවට තිබුණු අසාර්ථකත්වය තමයි ප්‍රචාරයක් ගියා ඇට ටිකක් දුන්නා පැල ටිකක් දුන්නා එතනින් නතර වුණා. දැන් එහෙම නෙමෙයි. දැන් කෘෂි තරුණ කෘෂි ව්‍යවස්ථා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 160ක් හදනවා. මම පහුගිය දවස් 3ෙම හිටියේ කෑගල්ල නුවර නුවරඑළිය මම මේ හැමතැනම දවස් 4ක් ඇවිද්දා. ඒකයි මම කිව්වේ ඒවයි එළවලු ඒවයි ගොවින්ගේ තියෙන ප්‍රශ්නේ. දැන් මිල අඩුයි කියන එක සමහර කට්ටියට මිලක් තියෙනවා. ඉතින් අපි ඒ කාරණේට ප්‍රවේශ වෙනවා. දැන් එළවලු වගාව සාමාන්‍ය මට්ටමට ඇවිල්ලා තියෙනවා. අපිට තියෙන ප්‍රශ්නේ වැඩිවීමේ වාසිය ගියොත් ඒ කියන්නේ ගොවියට. හැබැයි අඩුවීමේ වාසිය ගියොත් ගොවියා ගොවිතැනෙන් අයින් වෙනවා. ඒ අභියෝගය තමයි ප්‍රධාන වශයෙන් මට නම් තියෙන්නේ. අපි ඒකට දැන්ටමත් මුහුණ දෙමින් යනවා. ඒ වගේම රටින් එළවලු ගෙනල්ලා අපි කන්න දෙන්නේ නැහැ. මේ රටේම එළවලු තමයි අපි මේ ජනතාවට කන්න දෙන්නේ. ඊළඟට ඔබ වහන්සේ කිව්වා මේ රිලා ප්‍රශ්නේ සහ මේ වඳුරන්ගේ ප්‍රශ්නේ. මේක පිළිබඳව ඇති වෙන්න කතා කරලා තියෙනවා. ඇති වෙන්න කතා කරලා තියෙනවා. මේක කතා කරනවා මේ පාර්ලිමේන්තුවේ මමත් කතා කරලා තියෙනවා. හැමෝම කතා කරලා තියෙනවා. සංඛ්‍යාලේඛන කියලා තියෙනවා. හැබැයි මේකට විසඳුමක් හරියට අපිට දීලා තියෙන්නේ කවුද? අපි මේ වෙනකන් අපි විසඳුම් හොයාගෙන ගොඩාක් විසඳුම් අපිට ඉදිරිපත් කරන්න කියලා අපි වෙනම කමිටුවක් පත් කරා මම. මම මේ 2018 මාස ගානක් හිටියා කෘෂිකර්ම ඇමති විදියට එක්ටොකොබ්බෑ කඩුවේ එකේ. එතනින් වාර්තාවක් දීලා තියෙනවා ඒ කරපු සමීක්ෂණය අනුව ඒ ප්‍රදේශවල විතරක් පොල්ගෙඩි මිලියන 200ක් වර්ෂයකට අහිමි වෙනවා කියලා. මුළු ලංකාව පුරා බලලා නෙමෙයි. එතකොට ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. එතකොට සත්ව හානිය විශාල බරපතල හානියක්. මේ ගැන ඔබ වහන්සේත් කතා කරනවා මමත් කතා කරනවා මේ ඉන්න හැමෝම කතා කරාට මේකට කිසිම කෙනෙක් අද වෙනකන් ක්‍රියාත්මක කරන්න පුළුවන් විසඳුමක් ලබා දීලා නැහැ. හැබැයි මේ වෙනුවෙන් පෙනී හිටින්න කණ්ඩායම් ඕන තරම් ඉන්නවා. ඒ කියන්නේ මේ සත්තු වෙනුවෙන්. දැන් මම එකවතාවක් ඔබ වහන්සේ දන්නවා රිලව් ලක්ෂයක් අපිට ඇත්තටම අපි ඉල්ලුවා චීන සමාගමක් ඇවිල්ලා ගමන් ගානක් කතා කරා. ඒ ඉල්ලුවේ චීනේ තියෙන සත්වෝද්‍යාන 18000ක් විතර. 18000ක් විතර තියෙන මේවට ගෙනියන්න. හැබැයි කිව්වේ මොකද්ද? ඒ වෙලාවේ මාධ්‍යවල හැම තැනම ප්‍රචාරය කරේ මුල කන්න ගෙනියනවා. ඒ මස් කන්න ගෙනියනවා. මේ සත්හානි පිළිබඳව කණ්ඩායම් ඇවිල්ලා හැම තැනම කතා කරන්න ගත්තා. ඒ විතරක් නෙමෙයි අධිකරණයට ගියා. අධිකරණයට ගිහිල්ලා ඒක දැන් නතර කරලා තියෙන්නේ. නතර කරලා තියෙන්නේ. මම ඒ සංවිධානත් එක්ක වෙනම ගෙනල්ලා කතා කරා. එතකොට මම හිටියා වනජීවි වන සංරක්ෂණ ඇත්තටම එතන තමයි මේ කාරණේ වඩා අදාළ වෙන්නේ. මොකද කෘෂිකර්මයට හානිය සිද්ධ වුණාට ඒගොල්ල තමයි මේකට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වෙලාවේ ගෙනල්ලා ඔක්කොම කතා කරා ඔය සත්ව හිංසා වෙනුවෙන් පෙනී සිටින සංවිධාන. ඒ මොකද්ද ඒ අය කියන්නේ? එක්කෙනෙක් කිව්වා අක්කර පහක් පගා කරනවා නම් භාගයක් සත්තුන්ට කියලා ඉතුරු කරන්න කියලා. මේ කරන්න බලන්න මං ඇහුවේ එතකොට ඒ භාගෙ විතරද කන්නේ කියලා. තව එක්කෙනෙක් කිව්වා සාරි එල්ලන්න වටේට කියලා. තව එක්කෙනෙක් කිව්වා පොල් ගස් වලට තහඩු බඳින්න කියලා කිව්වා. තව එක්කෙනෙක් කිව්වා ඉටරේදී අදින්න කියලා. ඉතින් මේ වගේ ඒවා ඇරෙන්න කිසිම සාධනීය යෝජනාවක් ආවේ නැහැ. හාමුදුරනේ මේ සත්ව ගහනේ අඩු කරන්නම වෙනවා. ලෝකෙ හැමයි රටවල් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. එහෙමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ලෝකේ රටවල් ක්‍රියාත්මක වෙලා තියෙන සත්තු වැඩි කරනකොට ඒක අඩු කරලා තියෙනවා. ඔබ හස් දන්නව නෝවේ වල තල්මස්සු අපිට ආරක්ෂි සත්ත්වෙක් වුණාට ඒක කාලෙකට මරන්න ඉඩ දෙනවා. ඕස්ට්‍රේලියාවේ ජාතික සත්ත්වයා කැංගරා මිලියන ගාණක් මරලා දැම්මා. ඒ වගේ සත්තු මරනවා. එහෙනම් මේ ජර්මන් වල මුව වැඩි කාලද ගෝන් වැඩි කාලද ලයිසන් දීලා මරනවා. එහෙම තමයි ඒ රටවල් මේව පාලනය කරගත්තේ. ඔච්චර තාක්ෂණයේ දිනු වෙච්ච රටවල්. ඔච්චර තාක්ෂණයේ දිනු වෙච්ච රටවල්. ඉතින් අපේ රටට මේ වගේ රට යවන්න හැදුවමත් ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒකටත් සත්ව හානි වෙනුවෙන් පෙනී හිටිනු. නමුත් මම කියන්න කැමතියි මම මේ සඳහා යෝජනාවලියක් දැන් හදලා තියෙනවා. ඒක මට කියන්න පුළුවන් කමක් නැහැ මේ පාර්ලිමේන්තුවත් එළියවත්. මොකද ආයෙ නඩු දාලා මේක නවත්ත ගන්නවා. නමුත් මේ සතුන් වෙනුවෙන් පෙනී හිටිනවා මගේම. මේ සතුන්ගෙන් වෙන හානිය නිසා මිනිස්සු වෙන විඳින කරදරය වේදනාව මම හොඳටම දන්නවා. මේ ප්‍රදේශවල ඇවිදින කෙනෙක් විදිහට ඒ වෙනුවෙන් මම යෝජනාවලියක් සකස් කරමින් තිබෙනවා. මම ඉදිරි දිනවල ඒක කැබිනට් මණ්ඩලයට යොමු කරලා ඒක අවශ්‍ය අනුමැතිය ගන්න. මම මේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා හිටින්නේ ඒ වගේ දේවල් වලදී අපිට සහයෝගය දෙන්න. මම දන්නවා ගිය වතාවේ වුණත් අපිට විරුද්ධ පක්ෂයෙන් ඒක කරන කටයුතු වලට විරුද්ධත්වයක් එල්ල වුණේ නැහැ. එයටත් මේ කාරණේ වැටහෙනවා. කොහොම හරි මගේ ඊළඟ ප්‍රධාන උත්සාහය අපිට වගා කරන්න අලුතෙන් වගා නොකරත් මේ සත්තු කරන හානිය නවත්ත ගත්තොත් රිලව වඳුර ඉත්තෑව දඩුලේන මොනර ආදී මේ සතුන්ගෙන් වෙන හානිය වල්ලූර මේ සතුන්ගෙන් වෙන හානිය වළක්ව ගත්තොත් අපිට අවශ්‍ය ආහාර ප්‍රමාණය අපේ රට තුළම අපිට නිෂ්පාදනය කරගන්න ඕන පුළුවන්. අපිට අපනයනය කරන්නත් පුළුවන් තත්ත්වයට ආහාර නිෂ්පාදනය කරගන්න පුළුවන්කම තියෙන නිසා ඔබ වහන්සේගේ ප්‍රශ්නයට මම මීට වැඩිය පිළිතුරක් දෙන්න අපේක්ෂා කරන්නේ. අවශ්‍ය නම් මට තව ගොඩාක් වෙලාව තියෙන නිසා මම පිළිතුරු දෙන්න පුළුවන්. මම කියන්න කැමති අපි පිළිගන්නවා දුප්පත්කම තියෙනවා. මන්දපෝෂණය අපේ වැඩිවීමක් තිබුණා. කන්න නැති තත්ත්වයට පත් වුණා. ඒ නිසා තමයි මේ වගකීම බාරගෙන ඒව දැන් ක්‍රමානුකූලව යම් මට්ටමකට පත් වෙලා තියෙනවා. රුපියා 500 හාල් කන්න ඕනේ නැහැ දැන්. ඒ තත්ත්වයට ගෙනල්ලා තියෙනවා. ඒ නිසා අපි මේ ඉදිරි කාලය තුළ අපි අනිකුත් වගාවන් දැන් සහලින් ස්වයංපෝෂිත වෙනකොට මේ ධාන්‍ය වර්ගත් ඒ වගේම අපි අනිකුත් අර්ථාපල් ලූණු රතු ලුණු වගාව අපි ව්‍යාප්ත කරන වැඩපිළිවෙල දියත් කරනවා. බී ලුණු වල ටිකක් අපිට අමාරුයි. අර්ථාපල් වගාව වැඩි දියුණු කරන්න පුළුවන්. අල වර්ග 100ක් විතර අපිට හදා ගන්න පුළුවන්. ඒව කෙරෙහි තමයි අපි දැන් අවධානය යොමු කරන්නේ. මූලිකම දේ අපි ඉෂ්ට කරා. මේ දේත් අපි ඉෂ්ට කරමු.
හොඳයි. බොහොම ස්තුතියි ගරු මහත්මයා.
තියෙන එක ඔබ ලක්ෂ දැන් කියන්නේ 2.3 ලක්ෂ 30. එතකොට ඒක පිළිගන්නවද ඔබතුමනි?
තහ ගණන් හිලාව පිළිබඳව අපිට ප්‍රශ්නයක් නෙමේ හාමුදුරනේ. මේක හැම කෙනෙක්ම දන්නවා මිනිසුන්ට අමාරුයි කියලා. පහුගිය කාලයක් තිබුණා තුන් වේල කාපු කට්ටිය දෙවේල කෑවේ. දෙවේල කාපු කට්ටිය එක වේල කෑවා. ඒක ඇත්ත. ඒ තත්ත්වෙන් ක්‍රමානුකූලව ඉස්සරහට යන්න තමයි මේ හදන්නේ. මේ වාර්තා පිළිගන්නවා. අපි සමහර වාර්තා පිළිගන්නේ ඒවා තියෙනවා. සමහර කාරණා පිළිගන්න. හැබැයි ඒවට විසඳුම් තමයි අපි සොයන්න ඕන.
හොඳයි. බෞමිසිතේ ගරු ගයන්ත කරනන්ත ලුමන්තා.
අරු නියෝජ්‍ය කතානායකතුමනි දැනටම සෑහෙන කාලයක් ගත වෙලා තිබෙනවා.
ඔව්.
ඒ නිසා විවාදයට දිවා ආහාර වේලත් ලබා දෙන්න කියලා අපි සභානායකතුමන්ගෙන් ඉල්ලනවා.
එකඟයි ගරු නියෝජ්‍ය කතානායකතුනි මේ 27.2 අදාළවම යුනිසෙෆ් වාර්තාව ඉදිරිපත් කරේ මගේ ප්‍රධානත්වයෙන් BMI සීච් එකේදී. ඒ වාර්තාවේ තිබෙන පාසල් දරුවන් හා සම්බන්ධ වැඩපිළිවෙල අපි අද ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ අවුරුද්දේ ප්‍රාථමික අංශයේ 1.7% දරුවන්ට දිවාහාරය අපි ලබා දෙනවා. ඒක අපි ලබන අවුරුද්දට වැඩි කරනවා. ඉතින් ඒකත් ඒ ඒ වார்த்தාවේ තියෙන එක කාරණයකට අපේ අවධානය යොමු කිරීමක් හැටියට සලකන්න පුළුවන්.
හොඳයි බොහොම ස්තුතියි. නොපෙමිණීමේ අවසරය පිළිබඳ යෝජනා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහාචාර්ය තිසිවිතාරණ මැතිතුමාගේ නොපෙමිණීමේ අවසරය පිළිබඳ යෝජනාව ගරු නීතිඥ ලක්ෂ්මන් කිරියල මැතිතුමා විසින් ඉදිරිපත් කිරීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 ව්‍යවස්ථා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහාචාර්ය තිසිවිතාරණ මහතාට 2024 ජූලි 9 දින සිට මාස 3ක කාලය ඇතුළ පාර්ලිමේන්තුවේ රැසීම වලට නොපැමිණීමට අවසර දිය යුතුයි මම යෝජනා කරමි.
යෝජනාව ඉස්තර කරන්න.
ඉස්තර කරනවා.
හොඳයි. වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න ගරු ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමා.
ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන ගමන්ම මම සිහිපත් කරන්න ඕන ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් එවපු ලිපිය සභාගත කිරීම සම්බන්ධව කාරණේ මතු කරද්දී මම එතුමත් එක්ක එකඟ වුණේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය වගේම ඕනෑම ආයතනයක පවතින සම්ප්‍රදාය තමයි ප්‍රශ්නයක් ඉදිරිපත් කරාට පස්සේ උත්තරයක් ඉදිරිපත් කරන එක. කොහොම නමුත් දැන් උත්තරය ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ තමයි මම දැන් ප්‍රශ්නය ඉදිරිපත් කරන්නේ. ඒ උත්තරය ඉදිරිපත් කිරීම ගැන මම සතුටු වෙනවා. හේතුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මම ඉදිරිපත් කරපු වරප්‍රසාද ප්‍රශ්නෙ මේක රහසිගත ලේඛනයක් නෙවෙයි. මම මේකේ පිටපතක් අධිකරණ සේවා කොමිෂන් සභාවට යැව්වා. ඒ වගේම අධිකරු ජනාධිපතිතුමාටත් යැව්වා. ඉතින් ඒ සම්බන්ධව කොමිෂන් සභාව ප්‍රතිචාරය දක්වපු නිසා වඩාත් කරුණු පැහැදිලිව අවබෝධ කර ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දීම පිළිබඳව මගේ ස්තුතිය මේ අවස්ථාවේදී කොමිෂන් සභාවට පළ කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අතර 2024 ජූනි 19 වෙනි දින පාර්ලිමේන්තු මන්ත්‍රීගරු දයාසිරි ජයසේකර මහතා විසින් අධිකරණයන්ට අදාළව නගන ලද ප්‍රශ්න කීපයක් අළලා පිළිතුරු දෙමින් පහත සඳහන් කරුණු පිළිබඳව තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළෙමි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අධිකරණ ඇමතිවරයා විදිහට අධිකරණයෙන් අහන්න බැරි ප්‍රශ්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාල් අහන්නේ අධිකරණ ඇමතිතුමාගේ. ඒක නිසා අධිකරණ ඇමතිතුමාගේ වගකීමක් ඉටු කිරීම විදිහට තමයි මම මීට පිළිතුරු ලබා දීම සිදු කරේ. ශ්‍රේෂ්ඨ පහත සඳහන් කරුණු අතර මම ඉදිරිපත් කළ කරුණු අතර පහත සඳහන් කරුණුද සඳහන් කළෙමි. එක, ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා හැර අනෙකුත් විනිසුරුවරුන් සඳහා වන අභ්‍යර්ථුවක කිසිදු තනතුරක් පිරවීමෙන් ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා සහ ගරු කතානායකවරයාගේ සභාපතිත්වයෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සියලු සමාජිකයන් වලකා ළමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර ඇති අතුරු නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත්කිරීම සම්බන්ධව වන 41 අයන්න ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අත්හිටුවීමක් වන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම හෝ එහි කොටසක් හෝ අත්විටීම සඳහා නියෝගයක් ලබා දීමට කිසිදු අධිකරණයට අධිකරණ බලයක් නොමැති බවත් මම සඳහන් කළා. මීට පෙර එවැනි අවස්ථාවක් වූයේ දෙවැනි ලෝක යුද්ධ ආරම්භයේ ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් වේමස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිවිල් අයිතිවාසිකම් පරිච්ඡේදය අත්හිටුවීමයි කියන කාරණයක් මම සඳහන් කරා. 2. වර්තමාන ගරු දිසා විනිසුරුතුමිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පිහිටි නිල නිවසට පැමිණීමට පෙර එහි සිටි මහේස්ත්‍රාත්වරයා එම අධිකරණයේ නිල නිවසට අධිකරණ ආරක්ෂක මුරකුටියේ පැවති විදුලි රැහැන් වලින් නීති විරෝධී ලෙස විදුලිය සැපයීමක් සිදු කර ඇති බවට පැමිණිලි කර ඇත. ඊට පෙර එම අනවසර විදුලි රැහැන් වලින් විදුලි කාර්මිකයෙකුට විදුලි සැර වැදී බරපතල ජීවිත අනතුරකට පත්ව අපහසුවෙන් ජීවිතය බේරාගත් බව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්ය මණ්ඩලය 2024/4/16 වන දින මා වෙත දන්වා සිටින ලදී. මෙම එකී කාරණාගරු දිසා විනිසුරුතුමිය කොළඹ මහාධිකරණ විනිසුරුතුමන්ට දන්වා සිටියත් ඒ පිළිබඳව විමර්ශනය කිරීම මේ බලයක් එතුමාට නොතිබූ බව දන්වා එම බලය ඇත්තේ අධිකරණ අමාත්‍යාංශයට බව දන්වා ඇත. ඒ පිළිබඳව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා අතිරේක ලේකම් පාලන අතිරේක ලේකම් ඉංජිනේරු යන නිලධාරීන් පත්කොට ලබාගත් වාර්තාව අනුව අධිකරණ සංකීර්ණයේ විදුලි රැහන් පද්ධතියේ විදුරු රැහන් වලින් නීති විරෝධී ලෙස විනිසුරු බංගලාවට විදුලිය ලබාගෙන ඇති බවත් එම ආකාරයෙන්ම අධිකරණ සංකීර්ණයේ ජල ටැංකියටද සූක්ෂම ලෙස විදුලි රැහන් නැද සම්බන්ධ කොට තිබූ බවත් වාර්තා කොට ඇත. තවද අධිකරණ පද්ධතියේ ජල නල පද්ධතියෙන්ද එම ආකාරයෙන්ම නීති විරෝධී ලෙස ජල නලයක් සවිකොට ජලය ලබාගෙන තිබූ අයුරු තහවුරු කොට ඇත. අදාළ සියලු ලිපි ලේඛන 2004 මැයි 3 වන දින අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට බාර දුන් නමුත් ඔහු කිසිදු පියවරක් ගෙන නොතිබූ අතර එම සිද්ධි අලලා අධිකරණය බරපතල ලෙස මාධ්‍ය තුලින් විවේචනයට ලක්විය. එසේ හෙයින් එම කාරණය පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කිරීම මගේ යුතුකමක් වූ හෙයින් මම එම ප්‍රකාශය සිදු කළෙමි. 3. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2022 මැද භාගයේ සිට 2024 දක්වා කාලය තුළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ කෝටි 20ක් පමණ වටිනා විස්කි තොගයක් නඩු භාණ්ඩ කාමරයේ හොරුන් කඩා ඉවත් කරගෙන ගොස් ඇති බවට නිලධාරීන් පැමිණිලි කොට තිබුණත් එම දොර විවෘත කර ඇත්තේ එම දොරේ සවිකර තිබූ ලොක් එකේ නැත්තම් යතුරෙන් බව රජයේ රස පරීක්ෂකවරයා වාර්තා කොට තිබෙනවා. එහි බරපතල වංචාවක් සිදු වී ඇති නමුත් ඒ සිට විනිසුරුවරයා හෝ අධිකරණ සේවා කොමිෂන් සභාව කිසිදු පියවරක් නොගෙන ඇති අතර ඒ අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා විසින් යටගසා ඇති බව එහි සේවය කරන නීතිඥ කණ්ඩායමක් මා වෙත ලිඛිතව දැනුම් දී ඇත. 4. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අභිනවයෙන් වැඩබාරගත් මහේස්ත්‍රාත්තුමා සොයාගෙන තිබුණේ එහි පවතින සේවකයන් විසින් රාජකාරී වාර්තා කිරීම සඳහා පවත්වාගෙන යන ඇඟිලි සලකුණු යන්ත්‍රයේ වේලාව පැය භාගයක් අඩුකොට වංචනික ලෙස සකස් කර ඇති බවය. ඒ පිළිබඳව ජනමාධ්‍යයෙන්ද විශාල ප්‍රචාරයක් ලැබුණි. 5. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරු ජනාධිපති ලේකම්තුමාට බාර දී ඇති ලේඛනයේ සඳහන් පරිදි හෙරොයින් අයිස් ගංජා වැනි මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් නඩු 16ක තොරතුරු අනුව එම වරදවල්වලට දඬුවම් ලෙස රුපියල් 1000ක දඩයක් නියම කොට එය නොගියවොත් එදින මාස දෙකට හෝ තුනට මුදාහරණ ලෙස නියෝග කොට ඇත. ගල්කිස් අධිකරණයේ අනවසර විදුලිය සහ ජලය ගැනීම සම්බන්ධව චෝදනා ඇත්තේද එම විනිසුරුවරයාටම එරෙහිවය. මෙම කාරණය මා ඉදිරිපත් කළ අතර එහි සඳහන් යම් කාරණා සම්බන්ධව නීතිමය තත්ත්වය පැහැදිලි කිරීමක් සභානායක අධ්‍යාපන අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා විසින්ද සිදු කරන ලදී. එකී ප්‍රකාශය සම්බන්ධව අධිකරණ සේවා සංගමයේ සභාපති ලෙස දිසා විනිසුරු ගරු රුවන් දිසානායක මහතා සහ ලේකම් ලෙස ගරු ඉසුරු නෙත්තිකුමාරගේ මහතා විසින් 2024 ජූනි 24 දින නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය අනුව මා විසින් වගකීම් විරහිතව වෛරීසාගතව සිදු කරන ලද්දක් බව සඳහන් කර ඇත. තවද ඒ අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා ඉවත් කිරීම සඳහා සිදු කළ ව්‍යාපෘතියක් ලෙසද හඳුන්වා ඇත. යෙතිගී චෝදනාවලට එම කොමිසමේ ලේකම්වරයාගේ යම් රැකවරණයක් ලැබී ඇති බව එම නිවේදනය මගින්ම තහවුරු කොට ඇත. එම මාධ්‍ය නිවේදනයේ පිටපතක් එක් සැක ලෙස අමුණා ඉදිරිපත් කරනවා. 2010 සැප්තැම්බර් 1 දින අධිකරණ සේවා කොමිෂන් සභාව නිකුත් කළ අංක 328 දරණ චක්‍රලේඛනය මගින් සියලුම පොඩ සද්ද චුට්ටක් අඩු කරනවා මේ එකී ප්‍රකාශය සම්බන්ධ අධිකරණ සේවා සංගමේ සභාපති ලෙස සමාවෙන්න 2010 සැප්තැම්බර් 1 දින අධිකරණ සේවා කොමිෂන් සභාව නිකුත් කළ 328 දරණ චක්‍රලේඛනය මගින් සියලුම දිසා අධිකරණ විනිසුරුවරු සහ මහේස්ත්‍රාත්වරු වෙත දන්වා ඇත්තේ ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීමෙන් හෝ එම විනිසුරුවන් වැළකී සිටිය යුතු බවත් ඒ උල්ලංඝනය කළහොත් විනයානුකූල පියවර ගන්නා බවත්ය. 2016 සැප්තැම්බර් 30 දින එවකට අග්‍රවිනිසුරුවරයා විසින් නිකුත් කර ඇති 2016 අංක 2 දරණ චක්‍රලේඛනයේ 5 වන වගන්තියේ සහ 6 වන වගන්තියේ මෙසේ සඳහන්ය. Every High Court judge shall not appear or release any statement to print or electronic media including social media network. Number 6. Every High Court judge shall not make unnecessary or irrelevant comments, utterance, statements during the court proceedings. ඒ උල්ලංඝනය කළහොත් විනයානුකූල පියවර ගන්නා බව සඳහන් නැත. ඊතකී චක්‍රලේඛන දෙකෙහි පිටපත් X2 සහ X3 ලෙස අමුණා ඇත. මා සඳහන් කළ ඊතකී සාපරාධී ක්‍රියා සම්බන්ධ මේවන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබියදී එම පරීක්ෂණ ක්‍රියාවලිය කඩාකප්පල් කොට යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමේ උත්සාහයක් එම මාධ්‍ය නිවේදන නිකුත් කළ විනිසුරුවරුන් දෙදෙනා විසින් සිදු කරමින් සිටී. මීට පෙර අවස්ථා ගණනකදී නෙත්ති කුමාර මහතාගේ නෙත්ති කුමාරගේ විනිසුරුවරයා ඊතකී සිද්ධිවලට අදාළ විමර්ශන කඩාකප්පල් කිරීම සඳහා මාධ්‍ය නිවේදන නිකුත් කළ අතර ඔහු අධිකරණ සේවා කොමිසමට ලියන ලද ලිපි කොමිසමට බාර දීමට පෙර එක් දේශපාලන පක්ෂයක් විසින් ඔවුන්ගේ මාධ්‍ය සාකච්ඡාවල පෙන්වා සිටින්නේය. ඊතකී ගරු ඉසුරු නෙත්ති කුමාරගේ මහතා ගාල්ල මහේස්ත්‍රාත්වරයා ලෙස සිදු කරන ලද නීති විරෝධී ක්‍රියාවන් රාශියක් ගාල්ල අධිකරණයේ නීතිඥවරුන් අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලි කළ නමුත් කොමිෂන් සභාව කිසිදු පියවරක් නොගත් බව මා වෙත දන්වා ඇත. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන භාරත තෙන්නකොන් මහතා විසින් සුදු පාට ගැංස්ටර්ස් නමින් සමාජ මාධ්‍යයට මුදාහල විනාඩි 30යි තප්පර 56ක වීඩියෝ පටය පසුගිය ජනවාරි මාසයේ සිට සමාජ මාධ්‍ය සංසරණය වේ. කරාපිටිය මහරෝහලේ ඉතා ගෞරවනීය විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍යවරයෙකු වන ක්‍රිෂාන්ත පෙරේරා මහතා එම රෝහලේ ජවිපේ වෘත්තීය සමිති සාමාජිකයෙකු වන කම්කරුවෙකුගේ හැසිරීම පිළිබඳව පැමිණිල්ලක් කළ නමුත් වෛද්‍යවරයා චූදිත කොට ඔහු එම සුළු සේවකයාට පහර දුන් බවට සුළු පැමිණිල්ලක් ඉදිරිපත් වූ බවත් ඒ සමත මණ්ඩලයකින් පවා සමතය කළ හැකිව තිබූ බවත් සඳහන් කරයි. ඒත් ගාල්ල මහේස්ත්‍රාත්වරයා අංක 23.835 දරන එම නඩුව විමසුමට ගත් අවස්ථාවේදී කටයුතු කරන ලද්දේ විනිසුරුවරයෙකු ලෙස නොව චණ්ඩියෙකු ලෙසින් මුළුමනින්ම යුක්ති අපගමනය වන ලෙස බව සඳහන් කොට ඇත. විනිසුරුවරයාම වෛද්‍යවරයා අමතමින් මම තමුසෙට පාඩමක් උගන්නන්නම් තමුසෙට මේ නඩුව ඇපීල් කරන්නත් බෑ යනුවෙන් පවසා වෛද්‍යවරයා සිරගත කොට ඇත. ඉහළාධිකරණයේ එම තීන්දුව නීති විරෝධී බවට තීන්දුව කොට අවලංගු කොට ඇත. එම වෛද්‍යවරයාට අධිකරණයේ සිදු වූ නින්දා අපහාස නිසා කලකිරි රජයේ සේවයෙන් විශ්‍රාමගෙන ඇත. එම වීඩියෝව YouTube මාස 6කට වැඩි කාලයක් සංසරණයමින් පවතින අතර විශාල ජනකායක් එය අසා නරඹා ඇත. එහෙත් එම විනිසුරුවරයා අද දක්වාම අඩු තරමින් ඒ බොරුවක් වෙයිවත් පවසා නැත. අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක්වත් කර නොමැති බව මගේ විශ්වාසයයි. ඒ අධිකරණය පිළිබඳව ජනතා විශ්වාසය බරපතල ලෙස බිඳ වැටුණු අවස්ථාවකි. එම වීඩියෝයේ සංයුක්ත තැටියක් X4 ලෙස සලකුණු කරලා මම මේ සමග ඉදිරිපත් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ශ්‍රී ලංකා ජනරජයේ ජනතාවගේ අධිකරණ බලය පිළිබඳ අවසාන වගකීම පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවටය. පාර්ලිමේන්තුව විසින් නිශ්චිතව පවරා දෙනු ලබන බලතල ක්‍රියාත්මක කිරීම අධිකරණය විසින් සිදු කරනු ලබයි. එම අධිකරණ ක්‍රියාවලිය අනීතික ලෙස සිදු කරනු ලබන්නේ නම් හෝ අයුතු ලෙස යොදාගනු ලබන්නේ නම් ඒ පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කරමින් ඒ හරහා ජනතාවට දැනුවත් වීමට අවස්ථාව ලබා දීම අධිකරණ අමාත්‍යවරයා වෙත ලෙස මා වෙත පැවරී ඇති අනුල්ලංඝනීය වගකීමක් වේ. ඊතකී කාරණා පිළිබඳව සත්‍ය සොයා බලා නීතිමය පියවර ගැනීමට කටයුතු කිරීම අධිකරණ ශේෂ්ත්‍රයේ සියලු විනිසුරුවරුන්ගේ සහ නිලධාරීන්ගේ වගකීමක් තිබියදී එම කරුණු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් දේශසාගතව මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කිරීමට කිසිවෙකුටත් අයිතිවාසිකමක් නොමැත. අද අධිකරණයේ පවතින මෙම තත්ත්වය පිළිබඳව රට දැනුවත් කිරීම සඳහා මා කටයුතු කිරීම සහ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්ගේ ක්‍රියාකලාපය නිසා දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ගරු විනිසුරුවරුන් 30 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් මාහට කතාකොට මා කළ ප්‍රකාශය සම්බන්ධව මාහට ස්තුතිය පළ කරන ලද්දේ එම සියල්ල සත්‍ය නිසා බවත් ඔවුන් සත්‍ය ලෙසින්ම පීඩාවට පත්ව සිටි නිසා බවත් මම සඳහන් කරනවා. මේ වන විට ගරු නියෝජ්‍ය කතානායකතුමනි එම විනිසුරුන්ගේ සංඛ්‍යාව 50කට වැඩි වැඩි. තවද ඉහත ප්‍රකාශය නිකුත් කිරීම විනිසුරුන්ගේ කාර්යයට පරිබාහිරව ඔවුන්ට තහනම් කොට ඇති ක්‍රියාවක් වන අතර එම ප්‍රකාශය මගින් 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතේ 3 වගන්ති අනුව මාගේ පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය වීමක් බවත් පුළුල් අර්ථයෙන් ගත් කල පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ අවසන් වශයෙන් ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවගේ වරප්‍රසාද උල්ලංඝනයක් සිදු ඇත. මා දිගින් දිගටම අධිකරණයේ සහ විනිසුරුවරුන්ගේ අයිතිවාසිකම් සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කටයුතු කළ ආකාරය ජනතාවට රහසක් නොවේ. 14ක් වූ විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපය නිසා ගෞරවනීය ලෙස කටයුතු කරන විනිසුරුවරුන්ගේ අභිමානය කෙලසීමට ඉඩ නොතිබීම අපේ යුතුකම වේ. ඉතා සුළු දෙයකට පවා සමහර විනිසුරුවරුන්ගේ සේවය අත්හිටුවමින් ගජමිතුරන්ගේ වැරදි සංගවා තැබීම යුක්තිසහගත නොවේ. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතේ 3 වගන්තිය මෙසේය. පාර්ලිමේන්තුවේ භාෂණයේ විවාද කිරීමේ හා කටයුතු වල නිරත වීමේ නිදහස තිබිය යුතු අතර භාෂණයේ විවාද කිරීමේ හෝ කටයුතු වල නිරත වීමේ නිදහස පාර්ලිමේන්තුවෙන් පිටස්තර වූ යම් අධිකරණයකදී හෝ ස්ථානයකදී දෝෂාභියෝගයකට ලක් කිරීම හෝ ප්‍රශ්න කිරීමට භාජනය කළ නොහැකි වන්නේය. එම පනතේ 9 වගන්තිය මෙසේය. පාර්ලිමේන්තුවේ සියලුම හා වරප්‍රසාද පරිහාර සහ බලතල ශ්‍රී ලංකාවේ සාමාන්‍ය හා පොදු නීතියේ කොටසක් විය යුතු අතර ඒවා ආයාචන වශයෙන් ඉදිරිපත් කිරීම අනවශ්‍ය වන්නේය. ඒත් ශ්‍රී ලංකාවේ සියලුම අධිකරණයන්හිදී ඒවා අධිකරණාත්මක ලෙස පිළිගත යුතුය. පනතේ 22 සහ 23 වගන්ති අනුව පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කරන ලබන තැනැත්තෙකුට වසර 2ක් නොඉක්මවන සිරදඬුවම් සහ දඩයකට හෝ ඊ දෙකටම යටත් වන්නේය. ඊත ප්‍රකාශය නිකුත් කර ඇත්තේ අධිකරණමය විෂයපතේ කොටසක් ලෙස නොව පෞද්ගලික හෝ පෞද්ගලික මට්ටමින් ඇතිකරගත් බැඳියාවක් මතවන නිසා එම ක්‍රියාව පැහැදිලි ලෙසම පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත උල්ලංඝනය කිරීමකි. පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද සම්බන්ධ නඩු තීන්දුවන ස්ටොක්ඩේල් vs හැන්සාට් 1839, පෙපර් vs හාට් 1993 නඩු තීන්දුවලදී පිළිගත් මූලධර්මය වන්නේ The whole of the law and custom of parliament has its origin from this own maxim that whatever matters arises concerning either house of parliament ought to be examined, discuss and adjudged in that house to which it relates and not elsewhere. මෙම නීතිමය මූලධර්මයේ HNG ප්‍රනාන්දු විනිසුරුතුමා විසින් නීතිපති එදිරිව සමරක්කොඩි 57 නීති වාර්තාවේ නඩු තීන්දුවෙන්ද පිළිගෙන ඇත. ඒ සම්බන්ධව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පිළිබඳව මේ වන විටත් උත්තරයක් ලබා දීපු නිසා මේ පහත සඳහන් කරුණු කීපය ඉදිරිපත් කරන්නට අවසර ඉල්ලනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අධිකරණ නිලධාරීන්ගේ සංගමයේ නිකුත් කර ඇති නිවේදනය එය සංගමයේ නිවේදනයක් නොවන බව, එම සංගමයේ සමාජික විනිසුරුවරුන් රාශියක් මා වෙත දැනුම් දී ඇති අතර එය එම නිලධාරීන් දෙදෙනාගේ හුදු ප්‍රකාශයක් ලෙස ඔවුන් මට දැනුම් දී තිබෙනවා. මහා අධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මහා අධිකරණ විනිසුරු දෙදෙනෙකු මේ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට සඳහා යෝජනා කරාට අනිකු සියලුම විනිසුරුවරුන් ඊට විරුද්ධ වීම නිසා ඔවුන්ට එවැනි ප්‍රකාශයක් නිකුත් කිරීමට නොහැකි තත්ත්වයට පත් වුණා. මේ වන විට මම මේ ප්‍රකාශය සිදු කරාට පස්සේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විස්කි සොරකම පිළිබඳව පරීක්ෂණය ඉක්මන් වෙලා තිබෙනවා. එහි මූලික සැකකරුවෙක් මේ වන විට අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ සැකකරු හරහා මීට දායක වෙච්ච උදවියගේ තවත් තොරතුරු එමින් පවතින නිසා මම මේ පිළිබඳව වැඩි විස්තර කතා කරන්නේ නැහැ. අරිත් එක ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම එම සිද්ධිය සම්බන්ධව කිසිදු විනිසුරුවරුගේ නම කීමක් හෝ චෝදනා කිරීමක් කරේ නැහැ. නමුත් කොළඹ අධිකරණයේ සේවය කරන නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ඒ පිළිබඳව නීතිඥවරුන් 20 දෙනෙකු පමණ එකතුව ප්‍රකාශයක් කරමින් යම් යම් විනිසුරුවරුන්ගේ නම් පවා ඊට පටබැඳීම හරහා මේ ප්‍රශ්නය බරපතල තත්ත්වයට පත් කරලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම එම නීතිඥවරයා එම අධිකරණයේ සේවය කරන නීතිඥවරයෙක් විදිහට මේ සොරකම පිළිබඳ සියලු තොරතුරු දැනීමින්ම ඔහු එය කඩාකප්පල් කිරීම සඳහා කටයුතු කිරීම උද්ඝෝෂණය කිරීම හරහා මම විශ්වාස කරනවා ඔවුන් අය අපරාධ විමර්ශනය අඩපණ කිරීමට හෝ නැත්නම් අපරාධකරුවාට සහාය ලබා දීම සඳහා කටයුතු කරා කියලා. ඔහු මට අභියෝගිකුත් කරලා තිබුණා මේ ප්‍රකාශයට විරුද්ධව නීතිඥවරු 20,000ක් පාරට බස්සනවා කියලා. හැබැයි 20 දෙනෙකුට පමණයි 20 දෙනෙක් පමණයි ඔහුට ගේන්න හැකියාව ලැබිලා තිබෙන්නේ. ගරු කථානායකතුමනි, අධිකරණයට අපහාස වීම සම්බන්ධව අධිකරණයේ අභියෝග ඇති වෙච්ච වෙලාවල් වලදී ඒ සඳහා නායකත්වය දුන්න කෙනෙක් විදිහට මම නීතිඥ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපතිවරයා විදිහට එදා ගරු සිරාණි බණ්ඩාරනායක මැතිනියට එරෙහිව දෝෂාභියෝගේ ආපු වෙලාවේ මුළු රටේම අධිකරණ පද්ධතිය දින 6ක් අපි අකර්මණ්‍ය කරලා තිබුණා. නඩු විශාල සංඛ්‍යාවක් පැවරුවා. අධිකරණයේ මිනිසුරුන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න ඕන නිසා, ඒගොල්ලන්ගේ අභිමානය රකින්න ඕන නිසා එදා මම අධිකරණ ඇමතිවරයා විදිහට ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා දන්නව අවුරුදු 2ක් තිස්සේ කැබිනට් මණ්ඩලයේ පවා කරුණු ඉදිරිපත් කරමින් දීර්ඝ වශයෙන් කටයුතු කරලා තමයි බොහොම අමාරුවෙන් භාණ්ඩාගාරයෙන් අනුමැතිය අරගෙන ඔවුන්ගේ වැටුප් නීතිපති දෙපාර්තමේන්තුවේ විනිසුරුවරුන්ගේ වැටුප් තුන්ගුණයකින් වැඩි කරන්න කටයුතු සියලු කටයුතු සම්පාදනය කරලා දුන්නේ අපි අධිකරණයේ ගෞරවය සහ ස්වාධීනතාවය ආරක්ෂා කරන්න ඕන නිසා කියන එක මතක් කරන්නට ඕන. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම මෙම කාරණා ටික ඉදිරිපත් කළේ වෙන කුමන හේතුවක් නිසාවත් නෙවෙයි, විශේෂයෙන්ම අධිකරණයේ ගෞරවනීය විනිසුරුවරුන් අති විශාල සංඛ්‍යාවක් මේ අතලොස්ස හැර ඉතාමත්ම ගෞරවනීය විදිහට සේවය කරන නිසා මේ අතලොස්සකගේ ක්‍රියාකලාපයෙන් අනෙකුත් විනිසුරුවරුන්ගේ ගෞරවයට හානි වෙන නිසා, ඔවුන්ට අවමානයක් වෙන නිසා ඒක වළක්වා ගැනීමෙනුත් අපිට ගැනීමෙත් අවශ්‍යතාවයක් තිබුණා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අධිකරණ සේවා කොමිෂන් සභාව ඉදිරිපත් කරපු ලේඛනය මම සම්පූර්ණයෙන් අධ්‍යයනය කරේ නැහැ. ඒ පිළිබඳව මම අධ්‍යයනය කරලා අවශ්‍ය වුණොත් වැඩිදුරටත් පිළිතුරු දෙනවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, විනිසුරුවරුන්ට සහ අධිකරණ සේවා කොමිෂමේ සේවකයින්ට ඔවුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න තැනක් නැති වුණාම තමයි මම ළඟට එන්නේ. මේ වෙනකොට බරපතල අර්බුදයක් තියෙනවා අධිකරණ ක්ෂේත්‍රයේ. ඒක තමයි 2018 ඉඳලා අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන්ට අතිරේක දීමනාවක් අනුමත කරලා තියෙනවා. වැටුප වගේ 25%ක ප්‍රමාණයක් ඔවුන්ගේ අවදානම් දීමනාවක් විදිහට තමයි ඒක ඔවුන් ඉල්ලලා ලබාගෙන තිබෙන්නේ. නමුත් 2018 ඉඳලා අද වෙනතෙක් ඒ 25%ේ දීමනාව ගෙවන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව ඇතුලේ ඉන්න අයට විතරයි. අධිකරණවල සේවය කරන අති බහුතරයක් සේවකයින්ට ඒ වරප්‍රසාදය ඒ ගෙවීම කරන්නේ නැහැ. ඔන්න අවුරුදු 6ක් තිස්සේ මේක ඉල්ලනවා. ඇත්ත වශයෙන්ම අවදානම තිබෙන්නේ අධිකරණය තුල සේවය කරන නිලධාරීන්ට මිසක් කොමිෂන් සභාව ඇතුලේ සේවය කරන අයට නෙවෙයි. ඒක නිසා ලොකු විෂමතාවයක් නිර්මාණය කරලා තියෙනවා. ඒක අපි අමාත්‍යංශයෙන් කරපු එකක් නෙවෙයි. ඉතින් මෙන්න මේ ප්‍රශ්න නිසා තමයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මට සිද්ධ වුණේ මේ කරුණු මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඒ පිළිබඳව පියවර ගත යුතු අයට මේ පිළිබඳව ඇස් ඇරවලා තීන්දුව තීරණ අරගෙන ක්‍රියාත්මක කරවීම සඳහා තමයි මේක ඉදිරිපත් කරේ. මම මගේ වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. අර මාධ්‍ය ප්‍රකාශයෙන් නිකුත් කරපු විනිසුරු දෙපළ වරප්‍රසාද කමිටුවට කැඳවන්න කියලා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ වෙන විටත් අධිකරණ සේවා කොමිසම ඒ පිළිබඳ ප්‍රතිචාර දක්වලා තිබෙන නිසා මේ මොහොතේ මම එවැනි ඉල්ලීමක් කරන්නේ නැහැ. නමුත් ඉදිරියේදී මේ විමර්ශන කටයුතු සහ පියවර ගැනීම සලකා බලලා අවශ්‍ය වුවහොත් මම ඔබතුමාගේ අවසරය ඉල්ලන ඒ අවස්ථාවේදී ඉදිරිපත් කරන්න, මේ අවස්ථාවේදී ඔවුන් කැඳවන්න ඕනේ කියලා ඉල්ලීමක් මම කරන්නේ නැහැ. ඔබතුමාට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ප්‍රධාන වැටකතුතු ආරම්භයේ යෝජනා යෝජනාංක 1.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ප්‍රධාන වැටකතුතු ආරම්භයේදී අංක 1 මම ඉදිරිපත් කරනවා.
සභාව එකඟද?
ආයි.
යෝජනා අංක දෙක.
අංක දෙක ඉදිරිපත් කරනවා.
සභාව එකඟද?
හායි.
අංක තුන
මදුරු
විතාන කිමෙත්තුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මානව සම්පත් වෘත්තිකින්ගේ සංගමය සංස්ථාගත කිරීමේ පනත් කිටුම්පත මම ඉදිරිපත් කරමි. ඒ වගේම
යෝජනා විස්තර කරන්න.
එම යෝජනාව මා විසින් විස්තර කරන්න.
මේ මදුරු මත්තුමා, මේ යෝජනා තුන්වෙනි එක ඉසිවර සංවර්ධන.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉසිවර සංවර්ධන සමාජ සත්කාර හා පුණ්‍යාධාර පදනම සංස්ථාගත කිරීම පනත් කිටුම්පත මම ඉදිරිපත් කරමි.
යෝජනා විස්තර කරන්න.
මේ යෝජනාව මා විසින් විස්තර කරන්න.
අංක 4 යෝජනාව නිතිච්ච මදුරු විතාන.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මානව සම්පත් වෘත්තිකින්ගේ සංගමයේ සංස්ථාගත කිරීමේ පනත් කිටුම්පත මම ඉදිරිපත් කරමි.
යෝජනා විස්තර කරන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නීතිඥ මදුරු විතාන මැතිතුමා විසින් ඉදිරිපත් කරපු යෝජනා විස්තර කරන්න.